ඉස්ස අත්තනායක මැතිතුමා පරිසර මැතිතුමාගෙන් ඇසීමට
මම අහන අය ප්‍රශ්න
පරිසර මැතිතුමා
question A the answer to question A is I agree, number one. Number two, I do not agree. Question B, answer number one, yes, yes. Number two, the National Waste Management Plan has been prepared under the National Action Plan on Environment 2022-2030. Theme 6, Holistic Waste Management, attached as Annexure 1. And 3, not relevant. Number 4, yes, the following problems have been identified as those which crop up during the practical implementation of the above-mentioned policy. 1, financial provisions are minimal. 2, the dearth of technical officials with knowledge and skills relevant to waste management at local authority institutions. 3, the shortage of sanitary workers, equipment, vehicles and infrastructure necessary for local authority institutions. 4, difficulty in acquiring land necessary for waste management. 5, oppositions raised by people in implementing waste management projects. 6, lack of safe waste holders necessary in managing hazardous waste. Number 5, the courses of action that can be adopted in involving the above mentioned problems are as follows. 1, implementing action plan relevant to waste management according to the availability of financial provisions. 2, implementing proper awareness raising and training programs. 3, imposing new regulations. Question B does not arise. Thank you.
අතුරු ප්‍රශ්න නැද්ද මන්ත්‍රීතුමා? තිස්සත්නායක මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න නැද්ද? ඇතිනම් බොහොම ස්තුතියි. නැහැ අතුරු ප්‍රශ්න. මිලන් ජයතිලක මන්ත්‍රීතුමා. Absent. Charles Nirmalanathan මැතිතුමා.
කේතරන් සවන.
අධ්‍යාපන මැතිතුමා උත්තර දෙන්න.
මේක දාගෙන ඉන්න ඕනේ නැත්නම් මම අහන එක තේරෙන්නේ නැහැ. ගරු කථානායකතුමනි, ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු එක ඔව් වවුනියා විශ්වවිද්‍යාලයේ අනුමත අධ්‍යයන සහ අනධ්‍යයන සේවක සංඛ්‍යාව හා පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව 1/8/2023 දිනට අධ්‍යයන කාර්ය මණ්ඩල අනුමත සංඛ්‍යාව 127යි දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 35යි අනධ්‍යයන කාර්ය මණ්ඩල අනුමත සංඛ්‍යාව 217යි දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 110යි වවුනියා විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාව 2023/8/1 දිනට අනුමත මුළු තනතුරු සංඛ්‍යාව 344ක් වන අතර දැනට පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාව 145කි. 2, පුරප්පාඩු පෙරවීම සම්බන්ධව රජය විසින් නිකුත් කළ ඇති චක්‍රලේඛනවල උපදෙස් ප්‍රකාරව දැනට කටයුතු කරගෙන යනු ලැබේ. එසේත් විශේෂයෙන් රජය ප්‍රතිපත්ති තීරණයක් මත 22/8/8 දින ඇතිව නිකුත් කළ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛන අංක 4/2022 අයිතම අංක 2/4 මගින් බඳවා ගැනීම අත්හිටුවීම. 2/2024 දින ජාතික ආයවැය චක්‍රලේඛන අංක 3/2022 අයිතම අංක 3/5 ඇමුණුම 2 මගින් සේක බඳවා ගැනීම සඳහා මූලිකව සිදු කර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල්තාබල ලෙස දැනුම් දී ඇත. කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ අමාත්‍ය නිලධාරී කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද අංක PMO ඇලයිරක් SCC ඇලයිරක් 1 ඇලයිරක් 9 හා 2023/5/25 දින ඇති ලිපිය මගින් විශ්වවිද්‍යාල පද්ධතිය කාර්යක්ෂම පවත්වාගෙන යාම සහතික වනු පිණිස 2023/6/26 පළවෙනි දිනට මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් විශ්වාමයාමට නියමිත අධ්‍යයන කාර්ය මණ්ඩලයට සමාන සංඛ්‍යාවක් හා මෙම වර්ෂය තුළ යම් හේකින් ඉල්ලාසීම් විධිමත් පරිදි රාජකාරණ වඩ අනුමත කර නොගෙන විදේශගතවීම් ආදී හේතුන් මත තනතුරු අත්හැර යාම වැනි කරුණු පාදක කොටගෙන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ඇති වී ඇත්නම් එම සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් 2023 වර්ෂය සඳහා දැන්ටමත් වෙන් කර ඇති ප්‍රතිපාදන සීමා ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව එක් එක් තනට ඇති බඳවා ගැනීම පරිපාටීන්ට අනුකූලව සුසුකම් මත විධිමත් පරිදි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ අනුව අනුය විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වී ඇති අධ්‍යාපන අධ්‍යයන තනතුරු සඳහා බඳවා ගැනීම කටයුතු කිරීමට අදාළව උපදෙස් ලබා දී ඇත. නමුත් වවුනිය විශ්වවිද්‍යාලයේ පවත්නා අනධ්‍යයන පුරප්පාඩු පිරීම සම්බන්ධයෙන් ඉහතකී චක්‍රලේඛන අනුව කටයුතු කළ යුතුව ඇත. භෞතික සම්පත් ලබා දීම සම්බන්ධව වවුනිය විශ්වවිද්‍යාල සඳහා භෞතික සම්පත් ලබා ගැනීමට 2022-23 වසරවල වෙන් කරන ලද ප්‍රතිපාදන පහත පරිදිවේ වාර්ෂික ප්‍රාග්ධන ආයවැය ප්‍රතිපාදන 2022 මිලියන 75යි 2023 මිලියන 200යි ආසියානු සංවර්ධන බැංකුව ව්‍යාපෘති අර්ථයේ 2023 මිලියන 20යි ලෝක බැංකුව හෙඩ් ව්‍යාපෘති අර්ථයේ 2022 මිලියන 69.5යි ඒ අනුව 2022 මිලියන 144.5යි 2023 මිලියන 220යි මීට අමතරව භෞතික සම්පත් අඩුපාඩු සපුරාලීම සඳහා පාසදාන පියවර ගෙන ඇත. වවුනියා විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතී. භෞතික විද්‍යාපීඨ ගොඩනැගිල්ලේ පළමුණ මහලේ ඉදිකිරීම කටයුතු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අරමුදලින් ඉදිකිරීම සඳහා ජාතික සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. නොබෝ දිනකින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මේ ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත. තුන මහල් හතරකින් යුත් කාමර 100ක ශිෂ්‍ය නේවාසිකාගාරයක් සෑදීම සඳහා ව්‍යාපති වාර්තාවක් ජාතික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යංශ හරහා යොමු කර ඇත. එහි අනුමැතිය බලාපොරොත්තුෙන් සිටිමි. හතර තොරතුරු තාක්ෂණ පීඨයේ ගොඩනැගිල්ල ව්‍යාපාරික විද්‍යාපීඨය සඳහා කොයිකාරමුදින් ලබා ගැනීම සඳහා ව්‍යාපති වාර්තාවක් ජාතික සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යංශ හරහා යොමු කර ඇත. එහි අනුමැතියද බලාපොරොත්තුෙන් සිටිමි. පිරිමි සහ කාන්තා නිවාසිකාගාර සඳහා මලාපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් ජාතික සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තු අමාත්‍යංශ හරහා යොමු කර ඇත. එහි අනුමැතිය ලැබීමට නියමිතයි. හය ස්වර්ණාගාර ගොඩනැගිල්ලේ රුපියල් මිලියන 364 ක ඇස්තමේන්තු මුදල ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අරමුදලින් ලබාගෙන ඉදිකිරීම සඳහා ජාතික සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අනුමැතිය ලැබී ඇත. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මේ ආරම්භ කිරීමට සූදානමින් සිටී. තුන වවුනියා විශ්වවිද්‍යාලයේ පීටවලට අදාළ මණ්ඩප මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්වල ස්ථාපිත කිරීම සඳහා මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැත. ආයන්න අදාළ නොවේ.
ඉක්මනට අහන්න ප්‍රශ්නේ.
நன்றி அமைச்சர் அவர்களே. நான் முதலில் இந்த கேள்வியை கேட்பதற்கு பிரதானமான காரணம் வவுனியா வளாகமாக யாழ் பல்கலைக்கழகத்துக்கு 32 வருடங்கள் வவுனியா வளாகமாக இருந்து 2 வருடங்களாக பல்கலைக்கழகமாக மாற்றப்பட்டிருக்கிறது. மாற்றப்பட்டு அந்த வளாகங்களில் இருந்த பௌதிக வளங்களுடன் தான் தற்பொழுது பல்கலைக்கழகமாக இயங்கிக் கொண்டிருக்கிறது. நீங்கள் அமைச்சு சார்ந்த எடுத்த முயற்சிகளுக்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக இலங்கையில் 17வது பல்கலைக்கழகமாக வவுனியா பல்கலைக்கழகம் மாற்றப்பட்டது. அதாவது அண்மையில் கடைசியாக இலங்கையில் உருவாக்கப்பட்ட பல்கலைக்கழகம் வவுனியா பல்கலைக்கழகம். அந்த பௌதிக வளங்கள் தொடர்பாக பகுதிய வளங்களினுடைய நேஷனல் பாலிசி பிளானிங் ஊடாக 8 திட்டங்கள் அனுமதி அளிக்கப்பட்டிருக்கிறது. 3 அமைச்சரவை பத்திரங்கள் நிறைவேற்றப்பட்டிருக்கிறது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களை இந்த வவுனியா பல்கலைக்கழகத்தினுடைய பகுதிய வளங்கள் முழுமையாக அவிழ்த்து செய்யப்பட வேண்டும். இது தொடர்பாக நீங்கள் எடுத்த முயற்சிக்கு நன்றி. அதே நேரத்தில் வவுனியா விசி வைஸ் சான்சலருடன் தங்களை நேரடியாக சந்திப்பதற்கு நேரம் ஒன்று ஒதுக்கி தர வேண்டும் என்றும் இதற்குரிய முயற்சிகளை எப்போது எடுக்க முடியும் என்று நான் உங்களை கேட்டுக்கொள்ள
விரும்புகிறேன். கதாநாயகத்துமணி வவுனியா விஸ்வவித்யாலய தமாய் அவசானோத்தோட ஆரம்ப கருப்பு விஸ்வவித்யாலய ඒ දැන් භෞතික සම්පත් සහ මානව සම්පත් සංවර්ධනය වෙමින් පවතිනවා. මගේ පිළිතුර ඒක සඳහන් ලා තුන එතුමා ඉල්ලීමක් කළා. වවුනියා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සමග සාකච්ඡාව මම ඔබතුමාට ඊළඟ සභාවාරයේදී මම දිනේ වෙලාවයි දැනුම් දෙන්නම්. මේ සභානායක කාර්යාලයේදීම පුළුවන් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාත් ஏ வியாபதி பார்வையின் வியாபத்தி நிலதாரியார் வியாபன விஷ வவுனியா விஸ்வவித்யாலய உபகுலபத்துமா ரெஜிஸ்ட்ரார் கெனல்ல மான் சாகாச்சா சூதனம் கல்லதே
ஹாரி பூமி ஸ்துதி
ரெண்டாவது மகத்தக்கே ரெண்டாவது கேள்வி கௌரவ அமைச்சர் அவர்களே, கடந்த இந்த மாதம் 12-13 தேதிகளில் வவுனியா பல்கலைக்கழகத்தினுடைய புது மாணவர்களுடைய வருகையினுடைய நிகழ்வு இடம்பெற்றது. ஒரு மனவேதனையான விடயம், வவுனியா வன்னி பிரதேச மக்களுக்கு மனவேதனையான விடயம் என்னவென்றால், அந்த வரவேற்பு நிகழ்வினுடைய பலகையில் தமிழ் மொழி அங்கு இல்லாமல் இருந்தது. சிங்கள மொழி பெரிதாகவும், அடுத்ததாக ஆங்கில மொழியில் மாத்திரமே வவுனியா மாவட்டத்தில் வரவேற்பு பலகை அடிக்கப்பட்டிருந்தது. இது உண்மையில் ஒரு மனவேதனையாகவும் ஏற்றுக்கொள்ள முடியாத விடயமாகவும் இருந்தது. கௌரவ அமைச்சருடைய கவனத்தை கொண்டு வர விரும்புவது என்னவென்றால், குறிப்பாக வவுனியா மாவட்டத்தில் வவுனியா பல்கலைக்கழகத்தினுடைய புதிய மாணவர்களுடைய வரவேற்பு பலகையில் தமிழ் மொழி புறக்கணிக்கப்பட்டதை எங்களால் ஏற்றுக்கொள்ள முடியாது. எதிர்காலத்தில் இப்படியான ஒரு விடயம் நடைபெறாதவாறு நீங்கள் அங்கு இருக்கின்ற சட்ட ரீதியான நடவடிக்கைகளை நீங்கள் மேற்கொள்ள வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
விஷயத்தை ගරු මන්ත්‍රීතුමා, පක්ෂ නායකයන්ගේ තීරණය අනුව ඊළඟ දිනේට කල් තබලනද මං උදේ නිවේදනය කළා. පක්ෂ නායකයන් තීරණය ඔයි කවුරුත් ඒ වාක්‍යෙම බෙදා ගන්න ඕන. හරි ඔබතුමාලා තීරුමක් නැතුව මේ කාලේ නාස්ති කරනවා නම් කවුරුත් ඒ වාක්‍යෙම බෙදා ගන්න. හරි හරි කරුණා කළා ඊළඟ දිනේට ප්‍රශ්නය ගන්න. ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් ඔය විදිහට කිව්වොත් ඔබතුමත් කාලේ නාස්ති ගන්නවනේ. විපක්ෂ නායකතුමා කොහොම ඔබතුමාට ඕන කරන්නේ ඔබතුමාගේ කණ්ඩායමට මේ කාලේ නාස්ති කරන්න කියන්න
දෙන්න ඕනනේ.
ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න විපක්ෂ නායකතුමා.
හරි ஒபுதுமா மே காரணாவ பிரிபந்தவ நிவேதனே கரே அதுமாய் மம யோஜனா வக்கர்ன ஒபுதுமாட்ட இ நிவேதனே கரலா மேக கிரியாத்மக கிரீம ஒபுதுமாட்ட ஹகினாம் හෙට දවසේ සිට ක්‍රියාත්මක කරන මොකද මම හිතන්නේ ඒක සාධාරණයි.
දැන් ඒක සාධාරණයි ප්‍රකාශ කළ ඉවරයි.
ඒක සාධාරණයි. එතකොට ගරු ඇත්ත
ඔබතුමා කරුණා කළා මේ අපි පක්ෂ නායක හැටියට ගත්තු තීරණ වලට සහයෝගය දෙන්න.
තවත් ඉන්නවා.
ඒත්
ගරු මන්ත්‍රීතුමන්ලාට දැනගන්න ලැබුණෙත් අද උදේ ඔබතුමාගේ අනවුන්ස්මන්ට් එක. මම යෝජනා වක්
නායක රැසීමේදී ඔබතුමා මැදිහත්ලා ගත්තු තීරණ
ක්‍රියාත්මක කරන්න කියලා.
ඔව්. ඊළඟ දිනේ කාලයේ තවත් නාස්ති කරන
මේ කාරණාව පිළිබඳව පෞගිය පක්ෂ නායක රශ්මිති ගත්ත තීන්දුවක්. එතකොට පක්ෂ නායකයන්ගේ වගකීමක් තියෙනවා තමන් යෝජනා කරන මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන්න. ඒක ඔබතුමාගේ වගකීමක් නෙමෙයි. ඒ නිසා මෙතන ඇමතිවරුන්ට අපි කිව්වේ 10:00 වෙනකොට අපි ඒ අය නිදාස් කරන අනිත් කාරණාවට ඉඩ දීලා කියලා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
ඔබතුමා කී දවසක් ඔය විදිහට අතරතුර නැගිටලා කතා කරලා තියෙනවද? ගරු කතානායකතුමනි, මම යෝජනාවක් කරනවා. අද ඔබතුමා මේ තීන්දුව ප්‍රකාශයට පත් කරපු නිසා, දැන් ගරු මන්ත්‍රීතුමන්ලත් සියලු දෙනාම මේක ගැන දැනුවත් නිසා, මේක සාධාරණයි. ක්‍රියාත්මක කිරීම හෙට දවසේ සිට ක්‍රියාත්මක
කරන්න. සභාව එකඟතාවයක් ගන්න.
මම සාධාරණ
ඒකමතිකව දින්නු තීන්දුවක් මේ ක්‍රියාත්මක
කරන්න.
දැනුත් ඒකමතිකව තීන්දුව දෙන්න.
අදම තීන්දුව ප්‍රකාශයට පත් කරලා ගරු මන්ත්‍රීතුමන්ලා දැන් දැනුවත් වෙයි. දැනුවත් වීමත් එක්ක හෙට දවසේ සිට ක්‍රියාත්මක කරන්න කියන සාධාරණ ඉල්ලීම කරන්න.
අද උදේ ඉඳන් සියලුම ඇමතිවරු මේ ඉස්සරහා වාඩි වෙලා හිටියා. නමුත් 10:00 මේක අවසන් කරන නිසා අපි පක්ෂනායකදි ගත්ත රැස්වීමදි ගත්ත තීන්දුවන් අනුව මම අනිපක් සංවිධායක හැටියට මම ඇමතිවරුන්ට දැනුවත් කරා 10:00 පස්සේ එයාගේ කටයුතු වලට යොදා ගන්න කියලා. දැන් මෙතන ඉන්න ඇමතිවරු 3 දෙනයි ඉන්නේ. ඒකින්ද ඔබතුමා මේ වෙලාවේදී ඔක අහන්නේ කොහොමද? දැන් ඇහුවට කමන්නේ නැහැ. නමුත් මෙතන ප්‍රශ්න අහන්න වෙලාවකට ඇමතිවරු නැහැ. ඒකයි කාරණාව.
සභාව එකඟද මට කියන්න. සභානායකතුමා එකඟද මේ යෝජනාව? හැබැයි කාලය පාලනය කරගන්න
ගරු කතානායකතුමනි, දෙපැත්තටම මේක සාධාරණ වෙන්න ඕනේ. මොකද පසුගිය පක්ෂනායක රැස්වීමේදී තමයි තීන්දු කළේ උදේ කාලයේ කලමනාකරණය කරගනිමින්. හරි හරි, ඉතින් මම එතෙන්ට එන්න හදන්නේ. දැන් තමුන්නාසෙත් අයිත් බාධා ගන්න ඕනේ. දැන් මමයි, I am on my feet. You interrupt me. Why don't you sit and listen to me? First listen to me. ඉස්සෙල්ලා හුඟකම් දෙන්න මම මොකද්ද කියන්නේ කියලා සභානායක හැටියට. ඊට පස්සේ ඔබතුමාගේ අදහස කියන්නේ. ගරු කතානායකතුමනි, පක්ෂනායක රැස්වීමේදී ගත්ත තීන්දුව තමයි ඒකමතිකව ප්‍රශ්න 10ක් උදේට අහනවා අපි. ඒ ප්‍රශ්න 10ට වෙන් කරපු කාලය ගත කරගෙන යාමේදී කාලය ඉක්ුත් වී ගියොත් ඒ ඉක්ුත් වෙන අවස්ථාවේදී එක නවත්වනවා. 5ද, 6ද, 7ද, 10 වුණත් උත්තර දෙනවා නම් ඒ පයදී පුළුවන්. ඒතර ඒ පිළිබඳව ගරු කතානායකතුමා අද උදේ නිවේදනය කළා. ඒතර විපක්ෂ නායකතුමා පෙන්වලා දුන්නේ අද නිවේදනය කරු නිසා අදට විතරක් මේක තියලා හෙට ඉඳලා ක්‍රියාත්මක කරන්නයි කියන කාරණේ. හැබැයි එතෙන්දී මම ඒ ගැන මගේ අදහස කියන්නේ, ඔබතුමාගේ නිවේදනය හරි. අපි ගත්ත තීන්දුව පක්ෂනායක රැස්වීමේදී ඒක දැනුම් දීලා තිනවා. සමහරට මාන්න පෙර මන්ත්‍රීතුමා ප්‍රමාද වෙලා ඉන්නේ නැති නිවේදනය ඔබතුමාට අහන්න ලැබුණේ නැහැ. ඒක හේතුවක් වෙන්නේ නැති ඔබතුමාට. හරි, දැන් එහෙමනම් දැන් ඇමතිවරු මේක 10:00 පස්සේ අවශ්‍ය නැහැ, ඉඳීම අවශ්‍ය නැහැ කියලා හිතන නිසා ඒ ඇමතිවරු ගිහිලා තිනවා. එහෙමනම් දැන් පොඩක් ඉන්න. දැන් දෙපැත්තම සාධාරණ වෙන්න ඕන නිසා අද ඇමතිවරු ඉන්නව නම් ඒ ඉන්න අය උත්තර දෙන්න කැමති නම් ඒකට අවස්ථාව දෙන එකට ප්‍රශ්නයක් නැහැ.
සමම්පි හේරත් මන්ත්‍රීතුමා,
මම අහන ගරු කතානායකතුමනි.
කල්ලිලා සිටන ගරු
කතානායකතුමනි. කුමාර් සිරි රත්නායක මැතිතුමා,
ප්‍රශ්නේ අහන ගරු කතානායකතුමනි.
වාණිජ මැතිතුමා, වෙළඳ මැතිතුමා උත්තර දෙනවද?
උත්තර දෙනවා. අයන් එක මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති විවිධ සේවා සමුපකාරී සමිති සංඛ්‍යාව 5කි. අයන 2 මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය වෙළඳසැල් සංඛ්‍යාව 25කි. අයන 3 මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය වෙළඳසැල් වල සේවය කරන සේවක සංඛ්‍යාව 35කි. අයන 4 නැත. අයන අදාළ නොවේ.
සුති ගරු අමතුමනි, ජනතාවට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යාම වළක්වා ගැනීම සඳහාත්, සහන පිළකර භාණ්ඩ ලබා දීම සඳහාත් වෙළඳ අමාත්‍යාංශ විදියට ඔබතුමා විශාල මැදිහත් වීමක් කරනවා. නමුත් අපිට නිරන්තරයෙන් මහන්ඩ ලැබෙන දෙයක් තමයි එවැනි තීන්දුව තීරණ ගත්තත් ඒ සහන ජනතාවට ලැබෙන්නේ නැහැ. පාරිභෝගික අධිකාරිය මේ සඳහා යම් ප්‍රමාණයක මැදිහත් වීමක් වුණත්
පාරිභෝගික අධිකාරියට ඒ සඳහා අවශ්‍ය පහසුකම් නැති නිසා ඒ පාලනය කිරීම නිසියාකාරව කරන්න බෑ කියන එක ඔවුන් කතා කරන හැම අවස්ථාවකම සඳහන් කරනවා. අපි දැක්ක පහුගිය කාලේ ගරු ඇමතුමනි ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක නිෂ්පාදකයා වගේම ව්‍යාපාරිකයා අලෙවිකරුවාත් ඒ භාණ්ඩවල මිල වැඩි කරනවා. නමුත් මිල ඉන්ධන මිල පහළ ගියේ කිසිම අවස්ථාවක ජනතාවට ඒ සහන ලබා දෙන්න ඔවුන් කටයුතු කරන්නේ නැහැ. මේ සඳහා අමාත්‍යාංශය විදිහට නීති ක්‍රියාත්මක කරන්න යම්කිසි බාධාවක් තියෙනවද? එහෙම නැත්නම් පාරිභෝගික අධිකාරිය මේ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් නොගන්නේද කියලා ඔබතුමාගෙන් අහන්න කැමතියි.
ඔව් මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමා ඔබතුමා සහ මේ සභාව සියලු දෙනා දන්නවා මීට අවුරුදු එකහ මාරකට ඉතර ඉස්සෙල්ලා අපේ රටේ භාණ්ඩ මිල මේ රටේ වැඩිම භාණ්ඩ මිල ඉතිහාසයේ වැඩිම භාණ්ඩ මිල දක්වා බඩු මිල ඉහළ ගියා. ඒ ආහාර උද්ධමනයේ 94%ක මට්ටමට යද්දිත් ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ නිෂ්පාදකයාට විශාල වශයෙන් තමන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික මිලදී ගැනීමට එහෙම නැත්නම් අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැතිවීම තුල ගෙන්නා ගැනීමට බැරිවීම, ඒ වගේම අධික ඩීසල් සහ පෙට්‍රල් සඳහා අධික වියදමක් දැරීම, ඒ වගේම විදුලි බිල වැඩිවීම තුල විශාල වශයෙන් නිෂ්පාදකයාට විශාල ප්‍රශ්න වාගයක් තිබ්බා. නමුත් අද වෙද්දී විශාල වශයෙන් අපි ඒ තත්ත්වය අඩු කර ගැනීම තුල අද අපේ ආහාර උද්ධමනය -2.5% දක්වා අපිට අඩු කරගන්න පුළුවන් වුණා පහුගිය මාසයේ වෙද්දී. ඒ කියන්නේ භාණ්ඩවල මිල වැඩිවීමක් නැතුව අඩුවීමක් බවට පත්කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඔබතුමා කියන එක හරි. හැබැයි මේ රටේ භාණ්ඩ මිල තවත් මේ රටේ ජනතාවට දරා ගන්න පුළුවන් මට්ටමක නෙමෙයි තියෙන්නේ. මොකද ජනතාවගේ තියෙන ආදායම තත්ත්වය තුළ මේ ආහාරවල මිල වැඩිවීමක් තියෙනවා. හැබැයි අපි කෙසේ වෙතත් අපි කොහොම කිව්වත් නිෂ්පාදකයට යම් ප්‍රශ්න තියෙනවා. මොකද අපි එදා ගෙව්වට වැඩිය විශාල ප්‍රමාණයක් අපි ඩීසල් සහ අනෙකුත් ඒවලට වගේම අපි විදුලිය සඳහා විශාල බිලක් ගෙවනවා. හැබැයි අපිට මෙහෙ නිෂ්පාදකයට මේක අපිට මේ අඩු ගන්නට දෙන්න බැරිුණාට විදේශ අපි ආනයනය කරලා ලබා දෙන භාණ්ඩවල විශාල වශයෙන් මිල අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ උනත් අපිට සමහර අවස්ථාවලදී අපිට සිදු වෙනවා. විශේෂයෙන්ම අද ගත්තොත් අල සහ ලූණු මේ රටේ දේශීය නිෂ්පාදනය කරන අයව රැක ගන්න හදා අපි විශාල බදු ප්‍රමාණයක් උඩට ගෙනල්ලා අපි දේශීය නිෂ්පාදකයව ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. එතකොට මේකෙදි වෙන්නේ ආය පාරිභෝගිකයට අපිට අසාධාරණයක් වෙන නිසා මේක ඉසාමත් අමාරු තත්ත්වයක්. අනිවාර්යෙන්ම අපේ නිෂ්පාදනය වැඩි කරගන්නකම් අපේ රටේ නිෂ්පාදන වියදම අඩු කරගන්නකම් විශාල වශයෙන් අපිට බලපෑමක් කරන්න බෑ. එහෙම කරපු ගම අපේ රටේ නිෂ්පාදකව තවත් පල්ලෑට වැටෙනවා. ඒ නිසා මේ තුල මං හිතන්නේ තව මාස කීපයක් යද්දී මේ නිෂ්පාදන වියදමත් එක්ක කළමනාකරණය කරලා අපිට තව භාණ්ඩ මිල අඩු කරගන්න හැකියාව තියෙයි. පාරිභෝගික අධිකාරිය හරහා අපිට මේක මැදිහත් වෙන්න පුළුවන් යම් සීමාවකට පමණයි. මොකද උදේ ඉඳන් අපි හල්ලල නඩු දානවා කියන එකත් ආපහු වර නිෂ්පාදකවල විශාල දඩමුදල් ගහලා ආපහු ඒ අය නැති වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි මේ ආහාර උද්ධමනයේ මේ අඩු මට්ටමට ගෙනා වාගේ අපි ඉදිරි මාස කිහිපය තුළ විශේෂයෙන්ම දැන් අපි නිෂ්පාදකයට විශාල සහන ලබා දීලා තියෙනවා. 30-32 දීම පොලි අදවෙදි 15% අපි ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අනෙකුත් පහසුකම් ටික ලබා දීම තුළ නිෂ්පාදනය වැඩි කරලා අපිට පුළුවන් මේ භාණ්ඩ මිල අඩු කරගන්න කටයුතු කරන්න.
රයිසුදේ
අජිත් මහන්න පෙරම මන්ත්‍රීතුමා
කරුක
නාගරික සංවර්ධන ඇමතිතුමා ඉක්මනට උත්තර දෙන්න.
ගරු අජිත් මහන්න පෙරම මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු පළවෙනි ප්‍රශ්නය එක්ස්ප්‍රෙස් වේ නෞකාවේ අනතුරු හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වූ බව පිළිගන්නේද ඔහු? එම පරිසර හානිය ගණනය කිරීමේදී හා ඒ සම්බන්ධයෙන් වන්දි ලබා දීමේ ක්‍රියාවලිය වර්තමාන ප්‍රගතිය කවරේද යන්නේ එතුමා මේ සභාවට දක්වන්නේද? උක්ත නෞකා අනතුර හේතුවෙන් සිදු වූ පරිසර හානිය ගණනය කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත්කොට ඇත. එම විද්වත් කමිටුව මගින් පළමු හා දෙවන අන්තර්වාර වාර්තා සකස් කොට මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇත. දෙවන අන්තර්වාර වාර්තාවේ ගණනින් අනුව එය ඇමරිකානු ඩොලර් බිලියන 6.483ක් වේ. ගරු කථානායකතුමනි, මේකේ මුලින්ම ඩැමේජ් කොස්ට් ඔෆ් ඔයිල් ස්පිල්, ඩැමේජ් කොස්ට් ඔෆ් නයිට්‍රජන් ඇඩඩ් ටු ද ඕෂන්, ඩැමේජ් කොස්ට් ඔෆ් එයා පොලියුෂන්, හියුමන් හෙල්ත් ඉම්පැක්ට්ස්, ඩැමේජ් ටු ටර්ටල්ස් ඇන්ඩ් ද ඇසෝසියේටඩ් ඉකොනොමික් ලොසස්, impacts on whales, microplastic related damage cost to the fish consumers, cost to the beach users, direct losses to fishery, impacts on fisheries, livelihoods, incurred cost, future cost, monitoring cost, restoration cost, adding all that, it's $6.5 billion. ඉහත දෙවන අන්තර්වාර වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව සිවිල් නඩුකරයේ සිංගප්පූරු අධිකරණයේ ගොනු කර ඇත. ඒක මං කියන පළවෙනි නඩුවාරයක් දැන්ට ඉවර වෙලා තියෙනවා. දෙවන අන්තර්වාර වාර්තාව අනුව පරිසර හානි ගණනය කර ඇත්තේ 2022 නොවැම්බර් 30 දිනට හඳුනාගත් හානි සඳහා පමණක් වන අතර එහෙට පසුව හඳුනාගත් හානි අනුව පරිසර හානිය ඇගීම තවදුරටත් සිදු කළ යුතුයි. ඒ අනුව පරිසර හානිය පිළිබඳ අවශ්‍ය දත්ත රැස් කිරීම ජාතික ජල සම්පත් පරීක්ෂණ හා සංවර්ධන නියෝජිත ආයතන මගින් සිදු කරනු ලබන අතර හානි ගණනය කිරීම සහ පරිසර හානි අගයීම තවදුරටත් විද්වත් කමිටුව මගින් සිදු කරනු ලබයි. නොවේසේ නම් මන්ද ඉහත දෙක යටතේ පිළිතුරු ලබා දී ඇත.
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, මේ එක්ස්ප්‍රස් වල නෞකාවෙන් පරිසරයට වෙච්චි හානිය වගකිය යුතු ආයතනයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියයි, වෙන ආයතනයක් නෙමෙයි. ඒතකොට ඔබ මැදිහත් දී නීතිපති දෙපාර්තමේන්තුව සඳහා මේකේ නීතිමය කටයුතු කිරීම සඳහා බාර දුන්න නීතිමය දෙපාර්තමේන්තුවක් වශයෙන්. ඒ කියන්නේ ඒ වගකීම ඔබතුමා සතුයි තියෙන්නේ. ඒතකොට නීතිපති දෙපාර්තමේන්තුවත් ඒක ලෝකෙට ණය වෙලා සිංගප්පූරුවට ණය වෙලා ඩොලර් මිලියන 4.5ක් ණයට අරගෙන ඕස්ට්‍රේලියානු සමාගමකට මෙහා බාර දුන්නා. දැන් මේ නීතිමය කටයුතු කිරීමේදී ඔබ ආයතනය තමයි මේකේ මූලිකයා. මේ කිරීමේදී ඔබ හා සෑහීමකට පත්විය හැකි සම්බන්ධතා ගොඩනගා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවද? ඔබ කීපාරක් මේ ඕස්ට්‍රේලියානු සමාගම සඳහා ඔබේ ආයතනයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද? ඔබ සෑහීමකට පත් වෙනවද? ඒ නීතිපති දෙපාර්තමේන්තුව ඔබ හා ගනුදෙනු කිරීම.
ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් දැන් මේ අනුදර සිදුනාට පස්සේ අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව තුල මේ සම්බන්ධයෙන් ඒ අය කියපු කාරණාව තමයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරන්න හරි මේ සම්බන්ධව වැඩ කටයුතු කරන්න, නැත්නම් නීතිමය රාමුව තුළ වැඩ කටයුතු කරන්න ආයතනයක් නැහැ. ඒක නිසා තමයි ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරලා ඒ වෙලාවේ ඔස්ට්‍රේලියානු සමාගමක් මේ සම්බන්ධයෙන් ටෙන්ඩරෙන් අරගෙන තියෙනවා. ඉතින් මම ඇත්තටම මගේ පෞද්ගලික මතය තමයි ඒ සමාගම සම්බන්ධයෙන් මටත් අපහැදිලිතාවයන් තියෙනවා පෞද්ගලිකව. ඒක කියන්න ඕන. ඒක අනිත් කාරණාව තමයි තමුන්නාංශික වගේ අපිත් එක්ක සාකච්ඡා කළ නැහැ ඒ සමාගම කවදාවත්. අපේ අමාත්‍යංශවත් ගරු අමාත්‍යතුමා එක්කවත් අපි එක්කවත් එහෙම නැත්තම් එහෙම අපිත් එක්ක සාකච්ඡා කළ නැහැ. මේක සම්පූර්ණයෙන්ම මේකේ වගකීම අරගෙන තියෙන්නේ දැනට නීතිපති දෙපාර්තමේන්තුව. අපි නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසයක් තියෙනවා. අපි හිතනවා අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුව දාන කීදිත් ගරු කතානායකතුමනි අපි හිටපු මගේ පෞද්ගලික මතය මෙතනට අදාළ වෙන්නේ නැහැ. නමුත් මම හිතුවේ මේක ලංකාවේ අධිකරණයක දාන්න ඕනේ කියලා. නමුත් දැන් ඒක ඒ අය සිංගප්පූරු අධිකරණයට ගිහිල්ලා පළවෙනි නඩුවාරයක් ඉවරයි. ඩොලර් බිලියන 6.5ක වන්දිය සම්බන්ධයෙන් දැන්ට ඒක අය කටයුතු කරගෙන යනවා. ඉතින් අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසයක් තියෙනවා.
ටෙන්ඩර් කරලා අරගෙන නැහැ. දෙවෙනි එක ඔබතුමා කිව්වා මේ වන්දි ගන්නේ කිරීම සඳහා එක්ස්පර්ට් කමිටි එකක් පත් කරලා දැන්ට කටයුතු කරමින් පවතිනවා කියලා. ගරු ඇමතුමනි, වර්තමානයේවත් ඒ අයට 2023 ජනවාරි වල ඉඳන් ඒ අයට පත්වීම් ලිපි බාර දීලා නැහැ. 2023 තාමත් පරිසරහානිය සිදු වුණත් ඒ එක්ස්පර්ට් ටීම් එකට පරිශ්‍රණ කණ්ඩායමට පත්වීම් ලිපි බාර දීලා නැහැ. ඒ වගේම අපි දැක්ක පහුගිය අවස්ථාවේ පවා මේ සඳහා ඔබගේ නායකත්වයෙන් එක්විය යුතු ආයතන ගණනාවක් තියෙන වනජීවි දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, වෙල්ල සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ඒ වගේම විශ්වවිද්‍යාල මහාචාර්යවරු මේක ගොනු කිරීම සඳහා නායකත්වයෙන් යුත් වැඩපිළිවෙලක් තවම සකසා නැහැ. ඒ සකස් කිරීම සඳහා ඔබගේ යම් අදහසක් හෝ සැලසුමක් තිබේද?
ගරු මන්ත්‍රීතුමා, මේ සම්බන්ධව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සම්පූර්ණයෙන්ම මේ 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 එක්ස්පර්ට් පැනල් එක පත් කරෙත් අපි. එතකොට මේ අය සම්බන්ධයෙන් ඒ අදාළ කමිටු පත් කරෙත් අපි.
මේ සම්බන්ධයෙන් අපි වැඩ කටයුතු කරගෙන ගිය පසුබිම් වාර්තාව මේ වෙලාවේදී අපි සභාගත කරන්නම්. හැබැයි ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ නඩුව සිංගප්පූරුවට යන එක සහ එතනින් පස්සේ දැන් අපේ එක්ස්පර්ට් පැනල් එක ඇත්තටම කියන්න ඕනේ එයාට ලොකු ගෞරවයක් හිමෙන්න ඕන. සත පහක්වත් ගන්නේ නැතුව තමයි මේකට ඇත්තටම ඒගොල්ලන්ට මුදලක් ලැබෙන්නත් ඕන. ඒගොල්ලෝ විශාල වෙහෙසක් මහන්සියක් අරගෙන කමිටු කීපයක් උඩ තමයි මේ එක්ස්පර්ට් පැනල් එක මේ වාර්තාව. මේ වාර්තාව නැත්තම් අද මේ නඩුව නෑ. මේ වාර්තාව හැදුවේ සමෘද්ධිය පරිසර අධිකාරිය අපි එකතු වෙලා තමයි මේ වාර්තාවල් හැදුවේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ අපි අපේ මේක ගිහිල්ලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. ඒතකොට නීතිපති දෙපාර්තමේන්තුව තමයි දැන් වගකීම අරගෙන තියෙන්නේ. ඒතකොට නීතිපති දෙපාර්තමේන්තුව මේ ගන්නා වගකීම තුල මම හිතනවා ඩොලර් බිලියන 6.5ක් අපිට ලැබෙන්න ඕනේ කියලා. හැබැයි අපිට අපහැදිලි දැන් තියෙනවා. අමාත්‍යංශය හැටියට අමාත්‍යවරයා හැටියට සහ මේ සමුද්‍ර පරිසර අධිකාරිය හැටියට අපිට අපහැදිලි දැන් තියෙනවා. ඉතින් නමුත් අපි විශ්වාස කරනවා, අපි විශ්වාසය කරනවා මේ රටේ අහිංසක මිනිසුන්ගේ ලැබෙන්න තියෙන මේ මුදල ලබා ගැනීම සඳහා සත්භාවයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විනිවිද භාවයෙන් සත්භාවයෙන් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.
මිස්ටර් ඉම්රාන් මහරූප මන්ත්‍රීතුමා
ප්‍රශ්නේ කතානායකතුමා.
ඔව් කැමැතුමා.
එක 2023-07-31 වන දින විට අනුමත සේවක සංඛ්‍යාව 319ක් වන අතර මේ මණ්ඩල සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව 209කි. එමනම් තියනවායි සම්බන්ධව විස්තරය. දෙවැනි ප්‍රශ්නය පිළිතුර වෛද්‍යවරුන් සහ හෙදියන් සංඛ්‍යාව ඔවුන්ගේ සංනිවේදන භාෂාව අනුව වෙන්වෙන්ව වර්ගය වෛද්‍යවරුන් සිංහල 18යි දෙමළ ද්‍රවිඩ 21යි එකතුව 39යි හෙදියන් 26යි සිංහල 37ක් දෙමළ එකතුව 63යි. ඊගාව ප්‍රශ්නය පිළිතුර අනුමත සේවක සංඛ්‍යාවන් සහ සේවා ප්‍රමුඛත්වයන් පදනම් කරගෙන ඉදිරි පශ්චාත් සීමාක වෛද්‍ය නිලධාරී ස්ථානගත කිරීම යටතේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. හෙද සේවයේ 3 ශ්‍රේණිය හෙද නිලධාරී තනතුරට අදාළව 2018 කණ්ඩායම යටතේ ශිශු හෙද පොහුණුව සම්පූර්ණ කර ඇති කණ්ඩායම් සඳහා ඉදිරියේදී පත්වීම් ලබා දීමට නියමිතව පවතී. ඒ අනුව නැගෙනහිර පළාත් සභාවේ පවත්නා පුරප්පාඩු සඳහා හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් සිදු කරන ලබන අතර මුත්තු රෝහලේ පවතින පුරප්පාඩු සඳහා අනුයුක්තයන් පළාත් සභාව මගින් සිදු කරනු ලැබේ. ඊගාව ප්‍රශ්නය පිළිතුර පැන නොනැකි.
நன்றி சபாநாயகர் அவர்களே. என்னுடைய இந்த மூதூர் வைத்தியசாலை சம்பந்தமான இந்த கேள்வியிலே உண்மையிலே இந்த வைத்தியசாலையானது மாவட்டத்திலே இரண்டாவது பழமை வாய்ந்த சுமார் 110,000 மேற்பட்ட மூதூர் சேர்விலை மற்றும் வெறுகள் அடங்கலான 3 பிரதேச செயலக பிரிவுகளிலே வாழுகின்ற மக்களினுடைய ஒரு வைத்தியசாலையாக காணப்படுகின்றது. இந்த வைத்தியசாலையிலே கௌரவ அமைச்சர் அவர்களே VOH VOG கடமையாற்றிய அந்த VOG அவர்கள் சென்ற பிப்ரவரி மாதத்துடன் அந்த வைத்தியசாலையிலே இல்லாத ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் இன்று VOG இல்லாத காரணத்தினால் அந்த வைத்தியசாலை பெரும் கஷ்டத்திலே காணப்படுகின்ற ஒரு நிலைப்பாட்டிலே காணப்படுகின்றது. குறிப்பாக இந்த VOG-யின் மூலமாக இந்த பிரதேசத்திலே வாழுகின்ற பாட்டாளிபுரம், இலங்கைத்துறை, முகத்துவாரம், நல்லூர், சேருநூர, கங்குவேலி, நீலப்போல, தெய்வத்த போன்ற தூர பிரதேசங்களிலே இருந்து வருகின்ற கர்ப்பிணி தாய்மார்கள் பல கஷ்டங்களை எதிர்நோக்குகின்ற ஒரு நிலைப்பாட்டிலே இன்று இந்த வைத்தியசாலை காணப்படுகின்றது. அண்மையில் கூட இந்த VOG இல்லாமையினால் ஒரு கர்ப்பிணி தாயினுடைய ஒரு கசப்பான சம்பவம் அந்த வைத்தியசாலையிலே நடைபெற்றிருக்கின்றது. ஆகையால் இங்கு தொடர்ச்சியாக பல பிரசங்கங்கள் நடைபெற்றுக் கொண்டிருந்த போதில் இன்று இந்த VOG பிரச்சனையால் இன்று மிகவும் குறைந்த ஒரு நிலைப்பாட்டிலே இன்று அந்த வைத்தியசாலையை அடைகின்ற ஒரு நிலை காணப்படுகின்றது. ஆகையால் அங்கு வருகின்ற கர்ப்பிணி தாய்மார்கள் பல கிலோமீட்டர் தூரம் செல்ல வேண்டிய ஒரு இக்கட்டான ஒரு நிலையிலே இருந்து கொண்டிருக்கின்றார்கள். குறிப்பாக 2021 ஆண்டு 1578 டெலிவரிஸ்கள் நடந்திருக்கின்றன, 2022 ஆண்டு 1600 நடைபெற்றிருக்கின்றன, ஆனால் 2023 ஆண்டு 330 நடைபெற்றிருக்கின்றது. ஆகையால் கௌரவ அமைச்சர் அவர்கள் எங்களுடைய மூதூர் வைத்தியசாலைக்கு விஓஜி ஒருவரை நியமிப்பது சம்பந்தமான என்ன விடயங்கள் முன்னெடுக்கப்படுகின்றது என்பதை நான் அறிய விரும்புகின்றேன்.
මන්ත්‍රතමනය තුමාගේ ඉල්ලීම සම්බන්ධව අනිවාරයෙන්ම විශේෂෙන් සලක ලබල්ල වශ කටයුතු කරනවා. වෛද්‍ය හිඟයක් තිබෙන එක අපි රහසක් නෙමෙයි. ඒ සම්බන්ධව මහිතනවා ඉතාමත්ම අපි සංවේදීව කටයුතු කරනවා, කටයුතු ක්‍රියාමාර්ග ගන්නාවක් ගනිමින් සිටිනවා. කරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමාගේ ප්‍රදේශයේ මේ ප්‍රශ්නෙම දන්නවා. ඒ වියෝජිලා සහ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ විශාලකයක් මේ අවස්ථාවේ පවතිනවා. නමුත් ඔබතුමාගේ ඉල්ලීමත් අනුව හැකි ඉක්මනින් එතන ඒ අවශ්‍යතාවය පිළිබහන්න කටයුතු කරන්න.
ஸ்தூதிகரணத்துமா. அடுத்ததாக என்னுடைய இரண்டாவது கேள்வி, இந்த மருத்துவமனை சிற்றூழியர்கள் சம்பந்தமாக என்னுடைய அந்த கேள்வியிலே நான் கேட்டிருந்த ஒரு விடயம், இன்று மருத்துவமனையிலே காணப்படுகின்ற இந்த சிற்றூழியர்கள் மாகாண சபையினால் நியமிக்கப்படுகின்ற நிலைப்பாட்டிலே தற்போது இந்த சிற்றூழியர் நியமனங்கள் இடம்பெறாத காரணத்தினால் பல வெற்றிடங்கள் இன்று எங்களுடைய பிரதேசங்களிலே காணப்படுகின்ற வைத்தியசாலைகளிலே காணப்படுகின்றது. ஆகையால் இந்த மருத்துவமனையிலே சிற்றூழியர்கள் சேவைகள் இன்று பாதிக்கப்படுகின்ற காரணத்தினால் இன்று முழுமையான சேவைகளை வைத்தியசாலைகளிலே பெற முடியாத ஒரு சூழல் காணப்படுகின்ற காரணத்தினால் கௌரவ அமைச்சர் அவர்கள் இந்த சிற்றூழியர்கள் நியமனம் சம்பந்தமாக உங்களுடைய மத்திய அரசாங்கத்தினால் ஏதாவது ஒரு வேலை திட்டம் முன்னெடுக்கப்படுகின்றதா என்பதை இந்த சபைக்கு கூற முடியுமா?
අර මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ ප්‍රශ්නය නිවැරදි. එහි දැනට සමස්තයක් හැටියට ගත්තාම 209කගේ අඩුවක් තිබෙනවා. සම්පූර්ණයෙන්ම ගත්තොත් 319ක් අනුමත කාඩර එක දැනට ඉන්නේ 209යි. ඉතින් මේක මේ ආරෝග්‍ය ශාලාවට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. සමස්තයක් හැටියට 14000ක හිඟයක් තියෙනවා සේවකයන්. 2010 සර්වේකේ හැටියට සහ 2010 කාඩරේකේ හැටියට 2016-2017 කාඩරේකේ හැටියට. එතකොට සාමාන්‍ය කාඩර රිවිෂන් එකක් අවුරුදු 3කට සැරයක් කරන්න ඕනේ, දෙපාරක් කරන්නට අවශ්‍ය වෙලා තියෙනවා. එහෙම වුණොත් මේක සමාරක්කිට 16000ක් 18000ක් අපි අපි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව මැනේජ්මන්ට් සර්විසස් එකට දීලා තියෙනවා. ඒක 150ක් දෙන්න ප්‍රතිපත්ති මාසයෙන් එකඟ වෙලා තියෙනවා. ආයවැයෙන් පස්සේ 150ක් ලබා දෙනවායි කියලා එකඟ වෙලා තියෙනවා. ඒක සතුටුදායක ආරක්ෂාවක් හැටියට මම බලගන්න. නමුත් ඒකත් ඒ සම්බන්ධවත් මැනේජ්මන්ට් සර්විසස් එක්ක නිරන්තරයෙන් මේ සම්බන්ධව
බොහොම ස්තුතියි මෙතුමා. කුමාරසිරි මන්ත්‍රීතුමාට විනාඩි දෙකක් තියෙනවා. කරුණාකර ඉක්මනට කියන දෙයක් කියන්න.
ගරු කථානායකතුමනි, බොහොම ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මේ වෙලාව ලබා දීම පිළිබඳව. රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා නැති වුණත් ගරු පොලිසිය භාර අමාත්‍යතුමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා නැම මේ පිළිබඳව ඔබතුමාගෙන් මේ ඔබතුමාට පැහැදිලි කිරීමක් කරගන්නයි අවශ්‍ය. ගරු අමාත්‍යතුමනි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලංකාවේ ඉන්න පොලිස් පොලිසියවලට 5000කට ආසන්න ප්‍රමාණයක් අනුයුක්ත කරලා තියෙනවා රාජකාරිය සඳහා. ගරු අමාත්‍යතුමනි, මේ මාසේ බටායක ඒගොල්ලන්ගේ කපලා තියෙනවා. ඔබතුමා දන්නව රුපියල් 35000ක වගේ පොඩි මුදලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබෙන්නේ. හැබැයි පොලිසියට අනුයුක්ත කරපු සෑම නිලධාරියෙක්ගෙම බටායක මේ මාසේ ඉඳලා ලබා දෙන්නේ නැහැ කියලා ලිඛිතව ප්‍රකාශයක් කරන් තියෙනවා. ලිඛිතව ලියවිලා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් මේ අපේ ෆෝන් වල 5000කට වැඩිය මේ වෙනකොට WhatsApp message වල තියෙන මේ උසස් පෙළ දරුවන්ගේ පස්සේ පිළිබඳව මම ගරු අමාත්‍යතුමා ඉල්ලීමක් කරන අර පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙක්ම කතා කරා වගේ ගරු අමාත්‍යතුමා මේ පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යතුමා ඒ උසස් පෙළ දරුවන්ගේ පස්සේ විසඳන්න කියලා ඉල්ලීම කරන බොහොම ස්තුතියි කථානායකතුමා.
බොහොම ස්තුතියි. ඔව්, විපක්ෂ නායකයන් 22 යටතේ ප්‍රශ්න. ඔව්, 37 නායක.
ගරු අමාත්‍යතුමනි, ප්‍රශ්නයක් තියෙනවා. දැන් අප්‍රිකානු රටවල සහ එආසිත රටවල සංචාර යෙදෙන අයට කහ වුණ යෙලෝ ෆීවර් වැක්සිනේ ගන්න ඕනේ. ඉතින් දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම ඊයේ ගියා MRI එකට, ලංකාවේ නැහැ. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඒ පිටරට යන අයට වැක්සින් එක නැතුව පිටරට යන්න බෑ. ඉතින් මෙන්න මේක ගැන ඔබ අවධානය යොමු කරන වහාම, මොකද ඒකේ වෙලා තියෙන්නේ යන අය යන්නේ රැකියාවලට, ව්‍යාපාරික කටයුතු වලට හා සංචාර වෙන එකට යන්නේ නැහැ. ඒක අපිට ප්‍රයෝජනයි. ඉතින් වැක්සින් එක නැහැ, එන්න එක ගෙනලා දෙන්න කියලා මම විශේෂ මතක් කරන්න කැමතියි. එහෙනම් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔව්, චන්න ජයසුමන මන්ත්‍රීතුමා. ඔඩකින්න මන්ත්‍රීතුමා.
ඒ සම්බන්ධව අපි අහක බලාගෙන හිටිනේ හතර පාරක් ටෙන්ඩර් කරා. මාස 3ක් තිස්සේ අප්‍රේල් මාසේ ඉඳන් නැහැ. හතර පාරම කිසිම ටෙන්ඩර් කෙනෙක් ආවේ නැහැ. ඊට පසුව යුනිසෙෆ් එකට කතා කරලා පෞද්ගලිකව කතා කරලා අත්‍යවශ්‍යතාවයක් හැටියට යුනිසෙෆ් එකෙන් 2000ක් දෙන්න එකක් වුණා. අද ඒක ලැබෙනවා. මේ ගැන අපේ තියෙන සත්‍ය වශයෙන්ම තියෙන ප්‍රශ්නයක්. ඒකට වෙනත් විකල්පයක් අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා මොන ආකාරයෙන් හරි SPC එක හරහා හරි ඔඩර් එකක් දැම්මලා ගෙන්නන්න පුළුවන්
කියලා බලන්න. චන්නේ ජයසුමන්තුමා ඉක්මන් කරලා.
ගරු සභානායකතුමනි, ඊටාම කෙටි ප්‍රශ්නයක් සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගෙන් කවිරත්න මැතිණියගේ ප්‍රශ්නෙට ඔබතුමා පිළිතුරක් ලබා දුන්නා. උසස් පෙළ විභාගය පිළිබඳ ඒකේ තීරණයක් දැනුම් දෙනවා කියලා ඒ පිළිබඳ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමා දක්වපු අවධානය ගැන. දැන් ළමයි පණිවිඩය වෙනවා ගරු අධ්‍යාපන ඇමතිතුමනි, මේ තීරණේ කවදද දැනුම් දෙන්න කියලා ඔබතුමාට පුළුවන් නම් කවදද මේ තීරණේ රටට දැනුම් දෙන්න කියන එක ඉතාම වැදගත් වෙයි. බොහොම ස්තුතියි.
නායකතුමනි, විභාග පිළිබඳව විභාග පනතේ බලයේත් වෙන්නේ විභාග කොම්සාරිස්තුමාට. ගරු මන්ත්‍රීතුමාලට මහජන නියුත්‍යයට ප්‍රශ්න එනවා. ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරනවා. ඒ සියල්ල විභාග කොම්සාරිස්තුමාට ඉදිරිපත් කළා. හොඳ යෝජනාවක් කළා කවිරත් මැතිණිය. ඒ කියන්නේ යෝජනාවක් කළා එතුමිය. ඒත් අවශ්‍යම හොඳයි මේ යෝජනාව. විභාග කොම්සාරිස්තුමාට දැනුම් දීලා ඒ අනුව එතුමා විසින් තමයි මේ නිවේදනය කරන්නේ.
හරි, බොහොම ස්තුතියි. හෙට්ටපු හැමන්ත්‍රීමා ඉක්මන් කරන්න.
ගරු අමාත්‍යතුමනි, හදිසි මිලදී ගැනීමක් ගන්න හදනවා. මාස 6ක තියෙන බෙහෙතක් මෙරපන 1 ග්‍රෑම් කියන බෙහෙත ඩොලර් 2ක් වෙන බෙහෙත රුපියල් 660ක් වෙන එක රුපියල් 1895කට අර මම එදා කියපු ආයතනයකින් තමයි මිලදී ගන්න හදන්නේ. විශේෂයෙන්ම අජිත් මෙන්ඩිස් SPC එකේ චේයර්මන් අලුත් එක්කෙනා. ඒතර මෙතන ජනාධිපති ලේකම් කාර්යාලෙත් රාජකාරිය කරන කෙනෙක්ට සම්බන්ධ ආයතනයකට තමයි මේක දෙන්න යන්නේ. ඔබතුමා මේකෙන් මේ රටේ අද මුදල් නැති මොහොතේ විශාල මුදලක් මෙතන ජාවාරමක් හැටියට යනවා. ඉතින් ඔබතුමා අමාත්‍යවරයා හැටියට මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? මේ බෙහෙත මිලදී ගැනීම මේ වෙලේ කළ යුතුද නැතිද කියන ප්‍රශ්න සම්බන්ධ.
ගරු මන්ත්‍රීතුමනි, එකක් මේ වගේ කීපයක්ම තියෙනවා. ඔබතුමා නම් ප්‍රශ්න වගේ කීපයක් මත වෙලා තියෙනවා. ඒවා తాවකාලිකව නතර කරන්න මම නියෝගයක් දුන්නා ඊයේම. නමුත් මෙරපනම් සම්බන්ධව මට මේ වෙලාවේ විස්තරයක් කියන්න බෑ. නමුත් අනිවාර්යයෙන්ම ඔබතුමාගේ ප්‍රශ්නට මම කරුණාසොයලා බලලා උත්තරයක් ලබනවා.
කොමිසම් ජයමත්තුමා 27/2/8 ප්‍රශ්නේ සංජිත් ප්‍රේමදාස මහත්තුමා ඉක්මන් කරන්න මම ගරු මන්ත්‍රී පක්ෂනායකතුමා.
ගරු කථානායකතුමනි, අධ්‍යාපන ඇමතුමාගේ අවසරයේ පරිදි මම ඊට පෙර වැදගත් කාරණාවක් ඉදිරිපත් කරනවා. ඔබතුමා දන්නවා වාර විභාග 6ක් තියෙන ඕන තැන 4යි තියලා තියෙන්නේ. විෂය නිර්දේශය ආවරණය කරලා නැහැ. ඒ වගේම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන දූදරුවන්ට වෙනදාට දින 200ක් පමණ තිබෙන මොහොතක දැන් තියෙන දින 80යි ඒ ලෙවල් විභාගෙට සූදානම් වන්නේ. ඇත්තටම ලක්ෂ ගණනක් දරුවන් ඉල්ලීමක් කරනවා. බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවම ඔබතුමා කොයි වෙලාවෙද උත්තර දෙන්නේ කියලා ඔබතුමා කිව්වා. පනතෙන් බලය තියෙන්නේ විභාග කොමසාරිස්තුමාට. එතුමා තමයි මේ තීන්දුව తీරන ගන්න ඕන කියලා. නමුත් ඔබතුමා හොඳින් දන්නවා දරුවන්ගේ සංවේදී ප්‍රශ්නයක් පිළිබඳව ඔබතුමාට මැදිහත් වෙලා මේ තීන්දුව తీරන ගැනීමේ බලය ඔබතුමාටත් තිබෙනවා. ඒ නිසා මම කියන්න කැමති විශේෂයෙන්ම මේ ලක්ෂ ගණනක් උසස් පෙළ දූ දරුවන් වෙනුවෙන් ඔබතුමා සංවේදී වන්න. අත්ත වශයෙන්ම අපි අධ්‍යාපන ශාස්ත්‍රය ගැන ප්‍රශ්න ඉදිරිපත් කරපු අවස්ථාවන් ගණනාවකදී ඔබතුමා සංවේදී වුණා. ඒ පිළිබඳව අපේ ස්තුතිය පුද කරනවා. හැබැයි ඒ වගේම සංවේදී වන්න, මොකද මේ මට ආරංචියක් තියෙනවා විභාග කොමසාරිස්තුමත් මේ 2024 අගෝස්තු 7 වෙනිදා විශ්‍රාම යනවායි කියලා. ඒ විශ්‍රාම යන්න පෙර ඔහුගේ උවමනාවක් තියෙනවා කියලා මේක මේ ඉක්මනින් යාවත් කාලින් කරන්න. හැබැයි ඉක්මනින් යාවත් කාලින් කරන්නයි කියලා දරුවන්ව බිල්ලට දෙන්න එපයි කියලා මම කියන්නේ. ඒ නිසා කරුණා කරලා අර කවිරත්න මැතිණිය යෝජනා කරපු ක්‍රමවේදෙ බොහොම වැදගත්. එතන විසඳුමකුත් තිබෙනවා. ඒ නිසා කරුණා කරලා ඒ විසඳුමට ප්‍රවේශවන්න මේ දූ දරුවන් ගැන අවධානය යොමු කරලා විධිමත් තීන්දුවක් ඔබතුමාට පුළුවන් නම් අද දවසේ බැරි වුණත් හෙට දවසේ ඔබතුමා මේ පාර්ලිමේන්තුවට නිවේදනයක් කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒකත් සමග මම ප්‍රවේශවන්නට කැමති 27/2 ප්‍රශ්නයට භාෂණය හා ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමක් වෙනවා. නමුත් වත්මන් රජය මෙරට ජනතාවගේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
විවිධ ක්‍රමවේද ඔස්සේ සීමා කිරීම සඳහා අත්හදා බැලීම සිදු කරනු ලබන. එහි එක් පියවරක් ලෙස ආණ්ඩුව විසින් සමස්ත ජනතාව මාර්ගගතව දක්වන අදහස් නැතහොත් සමාජ මාධ්‍ය පළකිරීම් සීමා කරමේ ආණ්ඩුවට අවාසිදායක සන්නිවේදනය අපරාධමය කටයුත්තක් වශයෙන් නම් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කර අනුමැතිය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා. පහුගිය කාලයේදී පැවති රජයේ සිදු කළ වැරදි ක්‍රියාකලාපයන් නිවැරදි කරලීම සඳහා රටක් සම්පූර්ණයෙන්ම බංකොලොත් භාවයට පත් කිරීමට නායකත්වය දුන් විධායක ජනාධිපතිවරේ බලයෙන් එළවා දැමීම සඳහා කටයුතු සිදු කළේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව. එම මහජන අරගලයෙන් පසු තවමත් මහජන ආශිර්වාදයේ සහිත රජයක් පත්කර ගැනීමක් සිදු වෙලා නැහැ. ඒ වගේම පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබූ පළාත් පාලන මැතිවරණයද මහජන මතයට විරුද්ධව කල් දැම්මුවා. ඒක සිද්ධ වුණේ ඇත්ත වශයෙන්ම මහජන මතයට තිබෙන පූර්ණ බිය නිසයි කියන එක මම මතක් කරන්නට කැමතියි. ජනතා අප්‍රසාදයේ මැද පවත්වා ගෙනියන ලබන මෙම රජය දැන් සිදු කරන්නේ ජනතාව සිය අදහස් ප්‍රකාශ කරනු ලබන සියලු මාර්ගයන් වසා දැමීමට කටයුතු කිරීමයි. ජනතා අප්‍රසාදය සංගවා තැබීමයි. ඒ නිසා මේක ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මම මේ සභාවට මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන් මේ ප්‍රශ්නය හදලා අපි ඊයේ දවල් 12ට පෙර සුපුරුදු පරිදි ස්ථාවර නියෝගවලට අනුකූලව අපි මේ ප්‍රශ්නය යොමු කරේ. හැබැයි මේ ප්‍රශ්නය යොමු වීමත් සමගම අපිට දැනගන්න ලැබිලා තිබෙනවා හදිස්සියේම ඊයේ රාත්‍රියේ රජය විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ නව කෙටුම් පනත ගැසට් කරලා තිබෙනවා. මම දන්නේ මේක මේ මම ප්‍රශ්නය අහපු නිසා සිදු වුණු දෙයක්ද එසේ නොමැතිව මේක සුපුරුදු පරිදි සිදු වුණු දෙයක්ද පිළිබඳව ඒ කෙසේ වෙතත් මම කැමති විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව රජයට අපි සතුව තිබෙන විවිධ ව්‍යාකූල භාවයට ලක්ුණු තත්ත්වයන් පැහැදිලි කරන්න.
Order please, Honorable Rohini Kaviratne will take the chair now.
ඔබතුමා කතා පවත්වාගෙන යන්න.
මාර්ගගත ක්‍රම ඔන්ලයින් මෙතඩ්ස් ඔස්සේ සහායක සේවා සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් ප්ලැට්ෆෝම් ඔස්සේ සහායක සේවාවන් නියාමනය කිරීම සඳහා හදිසියෙම රජය විසින් අවධානය යොමු කිරීමේ අරමුණ කුමක්ද? පසුගිය කාලය තුල රජයේ මහජන පීඩාකාරී ක්‍රියාදාමයන් වෙත ජනතාව විරෝධය දැක්වීම සංවිධානය වීම ප්‍රධාන වශයෙන් මාර්ගගත ක්‍රමෝස්සේ සිදු වූ අතර රජයේ මේ උත්සාහ දරන්නේ ඉදිරියේදී එවන් විරෝධතාවයන් මර්ධනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සැකසීමද කියන එක මම අහන්නට කැමතියි. මාර්ගගත ක්‍රමවේදයන්ගේ ආරක්ෂාව පිළිබඳයයි පවසමින් සමාජ මාධ්‍ය නියාමනය ඉලක්ක කොටගෙන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේද? එසේ නම් මෙය සභාගත කරන්නේද? මෙවැනි සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් රජයේ සිදු කළේද? එසේ නම් මේ කුමන ආකාරයකින් කුමන අමාත්‍යංශය විසින් එය මෙහෙයවුවේද? මහජන අදහස් විමසුවේ නම් එහි වාර්තාව සභාගත කරන්නේද? මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමේ අදහස් විමසුවේද? එසේනම් එම වාර්තාව සභාගත කරන්නේද? මේ සම්බන්ධව දේශීය මාධ්‍ය සංවිධාන වෙතින් අදහස් විමසුවේද? එම වාර්තාව සභාගත කරන්නේද? වෙනත් කුමන හෝ පාර්ශවයකින් අදහස් විමසුවේද? ඒ කවුරුන්ගෙන්ද ඒ වාර්තාද සභාගත කරන්නේද? රජයේ විසින් මෙම සංකල්ප පත්‍රිකාව පනත් කෙටුම්පතක් වශයෙන් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදා වන විටද? එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහාවත් මහජන අදහස් ලබා ගැනීමේ සැලැස්ම රජයේ සතුවේ. රජයේ මෙම පනත් සකස් කිරීමට පෙර සමාජ මාධ්‍ය සේවා සපයන ආයතන වෙතින් ඒ පිළිබඳව විමසීමක් සිදු කළේද? ඔවුන්ගේ ප්‍රතිචාරය කෙබඳුද? නොයසේ නම් මේ මන්ද Facebook, YouTube, Instagram හා TikTok වැනි ප්‍රචලිත සමාජ මාධ්‍ය නියාමනය සඳහා මේ වන විටත් අන්තර්ජාතික පිළිගැනීමක් සහිත පරිශීලක ප්‍රමිතීන් ඇති අතර එම ප්‍රමිතීන් වලට අමතර ආණ්ඩුව හඳුන්වා දීමට කටයුතු කරන ලබන නීති මොනවාද? ඒවා හඳුන්වා දීමට සුවිශේෂී වූ හේතු කවරේද? මාර්ගගත ක්‍රම ඔස්සේ සේවාවන් නියාමනය සඳහා වූ පිළිගත් අන්තර්ජාතික ක්‍රමවේද International Best Practices පිළිබඳ රජය අධ්‍යයනය කර තිබේද? ඒ සඳහා උත්සාහ කළ කුමන රටවල් ඒ පිළිබඳව සාර්ථකත්වයක් ලබා තිබේද? මෘදුකාංග සේවා අපනයනයේ සිදු කරන අන්තර්ජාතික මෘදුකාංග සහ ක්ලවුඩ් සර්විස් ලබා ගැනීම මත විශේෂ බද්දක් පැනවීමට රජ අදහස් කරන බව මාධ්‍යවලින් වාර්තා වෙනවා. ඒ සත්‍යයක්ද? එසේ නම් මේ කොපමණ ප්‍රමාණයකින්? තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ වෘත්තිකයන් මත දැනටමත් පනවා ඇති ආදායම් බදු වලට අමතරව සේවා සැපීම් මතද බදු පනවා එම ශේෂ්ත්‍රයන් විනාශ කර දැමීමට උත්සාහ කරන්නේ කුමන අරමුණකින්? මීට ප්‍රථමයෙන් ඉදිරිපත් කොට මහජන විරෝධය මත හකුලාගත් විකාශන නියාමන පනත නැවත ඉදිරිපත් කරන්නට රජයේ කටයුතු කරනවා. එසේ නම් ඒ කවදා? විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරනවායි කියලා මේ කෙටුම් පනතේ සඳහන් වෙලා තිබෙනවා. එතකොට ජනාධිපතිවරයා විසින් තමන් තෝරාගත් නියෝජිත පිරිසක් පත් කරලා සමාජ මාධ්‍ය පාලනය කරගන්නට උත්සාහයක් දරනවා කියන එක අපේ හැඟීමයි. මම හිතන්නේ මේ වගේ ක්‍රියාදාමයක් තුළ උතුරු කොරියාවේ ක්‍රියාදාමය මේ රට ක්‍රියාත්මක කරන්න හදනවද කියන එක මම අහන්නට කැමතියි. එනිසා Facebook සහ digital platforms ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ මේ උත්සාහය වහා හකුලා ගන්නේ කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම බැලූ බැල්මට මේ පනතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දීලා තිබෙන මූලික අයිතිවාසිකම් භාෂණයේ නිදහස සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා. ඒ වගේම රජයේ කොමිෂන් සභා පිහිටුවීම වෙනුවට සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකක ශක්තිමත් කරන්නට තිබුණා. ලංකාවේ අසත්‍ය ප්‍රචාර දූෂණ තොරතුරු පිළිබඳ සම්බන්ධව තවදුරටත් ගැටලු තිබෙනවා නම් කල යුත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ නීති ප්‍රතිපාදන යොදා ගැනීම හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පොලිසිය ශක්තිමත් කිරීමයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. එනිසා බැලූ බැල්මට මේ පනතමගින් සමාජ මාධ්‍ය සේවා සපයන ආයතනවලට ජනාධිපති පත්කල කොමිසමෙන් නියෝග දෙන්න දරන උත්සාහයක් අපිට පෙළෙනවා. මේ කෙටුම් පනත ඩ්‍රාෆ්ට් කරේ කවුද? අන්තර්ජාතිකව ක්‍රියාත්මක ආයතනයක් ඒ වගේම වෙනත් රටක නීතියක් යටතේ මොකටද මේ රටේ පිස්සු කොමිසමක නියෝග මිනිස්සු පිළිපදින්නේ කියන එකත් අපි අහන්නට කැමතියි. සමාජ මාධ්‍ය ආයතනවලට අපරට කුඩා වෙළඳපොළක්. ඒ නිසා සමාජ මාධ්‍ය සැපයුම් කරුවන් හෙට මේ වෙළඳපොළෙන් අයින් වෙනවා කිව්වොත් අපේ රටේ ව්‍යාපාර කීයක් බිඳ වැටෙනවද? කවුද මේ වගේ නියාමන යෝජනාවලට උපදෙස් දුන්නේ කියලා අපි අහන්නට කැමතියි. ඒ නිසා මේ පනත වහාම හකුලා ගන්නේ කියලා අපි ලොකු බලකිරීමක් කරනවා. ඒ වගේම අපි දැනගන්නට කැමති මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව ගැසට් පත්‍රය මේ පළකිරීම පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත්ද කියන එකත් මම මේ අවස්ථාවේ රජයෙන් ගෞරවයෙන් අහන්නට කැමතියි. ස්තුතියි.
ගරු ඇමතුමා,
ගරු සම්බුද්ධතුමනි, මම මේ ප්‍රශ්නෙට පසුව උත්තර දෙනවා. නමුත් ගැසට් පත්‍රයේ පළ කිරීම ගැන විපක්ෂ නායකතුමා ප්‍රශ්න කෙරුවා. ඔහු මේ ප්‍රශ්නේ ඉදිරිපත් කෙරුවට පස්සේ ඊයේ ගැසට් කෙරුවද කියලා. මේක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ සුමාන ගානකට ඉස්සලා. ඊට පස්සේ ඔබතුමා දන්න විදිහට මේක ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් එක ගිහින් නීතිපතිට ගිහින් ඊට පස්සේ මේ ගවර්න්මන්ට් ප්‍රින්ටර්ට යනවා. ගවර්න්මන්ට් ප්‍රින්ටර් ඒක ගහලා ඉවරලා නැවත ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් අරිනවා. ඇරලා එතන කරෙක්ෂන්ස් බලලා ඉවර වෙලා තමයි පළ කරන්නේ. ඉතින් ඒ ප්‍රොසෙස් එක තිබුණේ දැන් සුමාන ගානක් තිස්සේ. ඉතින් එහෙම වෙලා ඊයේ ගැසට් කරලා අපිට දැන්නේ ගවර්න්මන්ට් ප්‍රින්ටර්. එතකොටයි අපි දන්නේ ඊයේ ගැසට් කෙරුවා කියලා. ඒක එකක්. අනිත් එක මේ අනිත් සියලු ප්‍රශ්න වලට මම පසුව පිළිතුරු සපයනවා.
ஓகே නම මන්ත්‍රීතුමා.
சபாநாயகருக்கு ஒரு வேண்டுகோளை விடுக்க இருக்கின்றேன். பாராளுமன்ற உறுப்பினர்களுடைய சிறப்புரிமை சம்பந்தமாக எங்களுடைய சக நாடாளுமன்ற உறுப்பினர் துப்பாக்கி பிரயோகத்துக்கு ஆளாகி உயிர் தப்பியிருக்கிறார். அதே போல திருவண்ணாமலையிலே கயேந்திரன் அவர்கள் தாக்கப்பட்டு அவரும் உயிர் அச்சுறுத்தல் விடப்பட்ட நிலையிலே ஒரு சரிசமமான விசாரணையை சபாநாயகர் அவர்கள் செய்து ஒரு நீதி கிடைக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே சபாநாயகரிடம் தாங்கள் கேட்டுக்கொள்ள வேண்டும் என்ற கோரிக்கையை கேட்டுக்கொள்கிறேன். நன்றி, வணக்கம்.
ஸ்துதி கதாநாயகத்துமாட்டி ஓம்கரண்ணன்.